ඊළඟට සාගර රත්නායක ඇමතුමා.
ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේදී කතා කරන මොහොතේ මම මුලින්ම ස්තුතියක් කරන්න ඕනේ අමාත්‍යාංශ නිලධාරීන්ටත්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ යටතේ එන ඒ ආයතනවල කටයුතු කරන සියලුම නිලධාරීන්ට, විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය දක්ෂිණ සංවර්ධන මණ්ඩලය, ඒ වගේම අන්තරායාකාර ඖෂධ පාලක මණ්ඩලයේ ඒ නිලධාරීන්, ඔය ආයතන තුන තමයි මේ අමාත්‍යාංශය යටතේ කටයුතු කරන්නේ. ඇත්තටම කියනවා නම් මේ අයවැය අයිති මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් ඇමතිවරුන්ටවත් නෙවෙයි, රටේ ජනතාවට, මේ පාර්ලිමේන්තුවට අපිව එවපු ජනතාවට. ඒ නිසා අපි අයවැය හදන්නේ, අයවැය ගැන කතා කරන්නේ, අයවැය ගැන විවේචනය කරන්නේ 100%ක්ම මේ මහජනතාව වෙනුවෙන් වෙන්න ඕනේ. ගොඩක් අය මේ දවස්වල බොහෝම හැඟුම් බර කතාවල් කරනවා, එක එක ඒවා කියනවා, රඟපෑම් කරනවා. අපි දැක්කා ආරම්භ වෙච්ච දවසෙත් ඔය සැප වාහනවල එහෙම ඇවිල්ලා හන්දියේ බැහැලා අන්තිම ඩිංග බයිසිකලේ පදපු හැටි. ඉතින් මේ සංස්කෘතිය තමයි තාම තියෙන්නේ. මේ අයවැය නැව්වෙන්නේ නැති වරායවල් හදන අයවැයක්වත්, ගුවන් යානායෙන් නැති ගුවන් තොටුපොළවල් හදන අයවැයක්වත් නෙවෙයි. ඒ වගේම මේ මහ මුහුදක් සාගරයක් මැද තියෙන ගෝත්‍රිකයක් පිරුණු දූපතක් බිහි කරන අයවැයකුත් නෙවෙයි. ඇත්තටම කියන්නවා නම් සාගරයක් මැද තියෙන පුංචි දූපතක් මුළු ලෝකයත් එක්කම ගනුදෙනු කරන, සැලසුම් ඉදිරිපත් කරන, හදන අයවැයක්. ලෝකයක ගනුදෙනු කරද්දී රටක ආර්ථිකය දියුණු වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා කියන්නේ මහජනතාව වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණයත්, ඒ වගේම මහජනතාව වියදම් කරන මුදල් ප්‍රමාණයත් ඉහළ යනවා කියන එක. දූෂණයෙන් වංශාවෙන් පිරිලා ආර්ථික වශයෙන් කුණුවෙනු වෙමින් තිබුණු රටක් 2015 ජනවාරි 8 වෙනිදා පණ ගහලා නැගිටලා ආවා. ඒ රටේ ජනතාවගේ ඡන්දයෙන් මෙරට මෛත්‍රී පාලනයක් ස්ථාපිත කරලා, ඊට පස්සේ රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සුවිශේෂීම තීන්දු තීරණ රැසක් ගැනීමේ අරමුණ ඇතිව ජාතික ආණ්ඩුවක් බිහි කළ රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකම වේදිකාවක හිටගත්තා. ඒකාධිපති බලයක් කරාගිය 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුළුවන් වුණා. ඒක කරන්න පුළුවන් වුණේ මේ ප්‍රධාන පක්ෂ දෙකම එකට ආණ්ඩු කරන්න කටයුතු කරන නිසා. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තමයි ස්වාධීන පොලිස් කොමිසම නැවත ඇති කරන්නෙත්. මම හිතනවා ඒක තමයි මෑත කාලෙක පොලිසිය වෙනුවෙන් ගත්තු හොඳම ප්‍රතිපත්තිමය තීන්දුව කියලා. ඒ අනුව ඔක්තෝබර් 2015 ජාතික පොලිස් කොමිසන් සභාව පිහිටුවනවා. ඊට කලින් පොලිසියට විශාල වශයෙන් දේශපාලන බලපෑම් එල්ලමු වුණා. අපිට ඕනි වුණේ ඒ බලපෑම් වලට යටත් වෙන පොලිසියක් වෙනුවට ස්වාධීනව කටයුතු කරන පොලිසියක් ලංකාව තුළ බිහි කරන්න. එහෙම කරේ හැම දෙයකටම කලින් රටේ ජනතාව සාමයෙන් සමගියෙන් සිටීමට ඇති අයිතිය තහවුරු කරන්න. ඒක පැවිරිලා තිබුණ විශාල වගකීමක්. අපිට ඒ දේ කරන්න පුළුවන් වුණා රටේ පුරවැසියාට, වගේම සංචාරකයාට, ඒ වගේම ආයෝජකයාටත් රට පිළිබඳ ආකර්ෂණයක් ඇති වෙන්නේ එතකොට. අපිට ඒ අරමුණ ජය ගන්න බොහෝ දුරට හැකි වෙලා තියෙනවා. අපේ රටේ අපරාධ ගැන කතා කරනකොට තාම හැමෝම කියනවා අපරාධ වැඩි කියලා. නමුත් අපි ඒ ගැන හරියට කතා කරලා බලනකොට ඒ අපරාධ කොයි තරම් ප්‍රමාණයකින් අඩු වෙලාද? ඒත් ඒක ගැන කතා කරන්නේ අනිත් විදිහට. ඒ මොකද අද මාධ්‍ය බොහෝ අයට නිදහසේ කතා කරන්නත් පුළුවන්. ඒ කතා කරන ඒවා පදනමක් තියෙන්න පුළුවන්, විරහිත වෙන්න පුළුවන්, පදනමක් විරහිත වෙන්න පුළුවන්. අද මාධ්‍යට ඒක පෙන්වන්න පුළුවන්. ඒ නිදහස අපි ඇති කරලා තියෙනවා. ඉස්සර මේක මෙහෙම නෙවෙයි උනේ, රජගෙදරින් තමයි කෝල් එක ආවේ, කෝල් එකෙන් විදියට තමයි වැඩ උනේ. මාධ්‍ය බයයි එතනින් පිටට යන්න. බොහෝ අය බය වෙලා තිබා කතා කරන්න. පාර්ලිමේන්තුව තුල සමහරු කතා කරා, එතනවත් ඒත් හරියට කතා කරේ නැහැ. ඒ තරම් බය වෙලා හිටියා. තද ඒ නිදහස අපි ඇති කරලා තියෙනවා. දැන් බලන්න මේ සාමාන්‍යයෙන් ඔය අපරාධ වෙනින් ඒ කොටස් වශයෙන් වෙන් කරනවා. ඒත් බල අපරාධ විසඳීම කොයිතරම් හොඳ පැත්තකට ගිහිල්ලාද කියලා මං ඒ වාර්තාවත් සභාගත කරන්නම්. මුත් 2014 බල අපරාධ 50,962ක් වාර්තා වෙලා තියෙනවා. 2016දී ඒක 36,937ක් වෙනකම් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර බල අපරාධ, බරපතල අපරාධ මං මේක සභාගත කරනවා. මෙතුමාට ඒ හැම ඒකට බල අපරාධ කියලා කියන්නේ. නමුත් ඒ මෙතන තියෙනවා 26ක්. ඒ සියල්ල මං සභාගත කරනවා. 37%කින් අඩු වෙලා තියෙනවා. මෙයා 2014 තිබ්බ ප්‍රමාණය 2016 අග වෙනකොට මාස 24ක කාලයක් යනකොට 37%කින් අඩු වෙලා. මේ අවුරුද්දෙත් මුල් අවුරුදු මුල් මාස 10ට වාර්තා වෙලා තියෙනවා 30,350. අපි උත්සාහ කරනවා අර 10%ක් වාර්ෂිකව අපි අඩු කරගෙන ආපු ඒ ප්‍රතිශතය ආරක්ෂා කරගෙන මේ වර්ෂය අවසන් කරන්න. ඒ වගේම තමයි මේ අපරාධ විසඳීම 2014දී තිබ්බ 58% ප්‍රතිශතයක 50,962ක් වාර්තා වෙනවා. එන් විසඳෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් 58%යි. නමුත් 2017 වෙනකොට මේ විසඳෙන ප්‍රතිශතය සමයි 2016 වෙනකොට මේ විසඳෙන ප්‍රතිශතය 73%කට වැඩි වෙලා තියෙනවා. ප්‍රමාණය 37%කින් අඩු වෙනකොට විසඳෙන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ දැනට 72%ක ප්‍රතිශතයක තියෙනවා. මේක පොලිසිය පැත්තෙන් ලැබපු විශාල ප්‍රගතියක්, රජය පැත්තෙන් ලැබපු විශාල ප්‍රගතියක්, ජනතාව විශේෂයෙන් ලැබපු විශාල ජයග්‍රහණයක්. මම පොලිස්පතිතුමා ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රශංසාව මේ වෙනුවෙන් පුද කරන්න ඕනේ. අමාත්‍යාංශයේ නිලධාරීන්ට මගේ ප්‍රශංසාව පුද කරන්න. මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. අපේ මන්ත්‍රීතුමා කතා කරන අපරාධ පරීක්ෂණ ගැන මම මේ දවස්වල මේ ගැන කතා කළ ඉවරයක් නැහැ. FCID එක අපි පිහිටෙව්වේ, ඒකට කියන්නේ මූල්‍ය අපරාධ කොට්ටාෂය. අපි රටට ජනතාවට දීපු පොරොන්දුවක් තිබ්බා. ඔබතුමා කිව්වා වගේ විශාල විශ්වාසයක් තිබ්බා. ඒ වංශා දූෂණ කරපු අය රටේ නීතිය ඉදිරියට ගේනවා. ඒ වංශා දූෂණ කරපු මුදල් තියෙනවා නම් ඒව නැවත රටේ ආණ්ඩුවට ලබල දෙනවා, ජනතාවගේ කටයුතු වෙනුවෙන් යොදනවා කියලා. මේක තමයි අපි කිව්වේ. ඉතින් ඒ වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ටාෂේ පිහිටෙව්වා. ඒකෙන් මූල්‍ය අපරාධ විමර්ශන ටික වුණා. ඒ වගේම CID එක තියෙන පරණ ආයතනයක් අනිකුත් අපරාධ කොට්ටාෂ මගින් අර යුගයේ සිදු වූ ඝාතන පැහැරගෙන යෑම් වැනි විමර්ශන සිදු කරගෙන යනවා. මේ ඉතා සංකීර්ණ නඩු, ලේසි පහසු ඒවා නෙවෙයි. සමහර ගොනු විශාලයි. එක ෆයිල් එකක් නෙවෙයි, වාහනයක් පුරවන්න පුළුවන් ගොනු තියෙනවා. නමුත් මේ නිලධාරීන් මේ කටයුතු කරගෙන ගිහිල්ලා අද වෙනකොට මූල්‍ය වංශා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයෙන් නීතිපති උපදෙස් සඳහා යොමු කරලා තිනෝ විමර්ශන ගොනු 92ක්. කියන්නේ මේ වගේ පොඩි ෆයිල් 92ක් නෙවෙයි. රටවල් අතර මුදල් හුවමාරු වෙච්ච විවිධ රාජ්‍යවල් වල උදව් උපකාර අවශ්‍ය වෙන MLA Mutual Legal Agreement කියන රටවල් අතර ඇති වෙන ඒ තොරතුරු හුවමාරු කරන්න, ආණ්ඩුව අතර තොරතුරු හුවමාරු කරන්න අවශ්‍ය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළා. දවසෙන් දෙකෙන් නෙවෙයි මාස ගණන් යන ක්‍රියාදාමයන් කළා. ඒ වගේ ගොනු 92ක් දීලා තිනවා. එයින් 13කට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු පවරලා තියෙනවා. මම ඉතාම කෙටියෙන් සඳහන් කරගෙන යන්නම් ඒ නඩු 13 ගැන. පළවෙනි එක රුපියල් ලක්ෂ 52ක වටිනා භාණ්ඩ මුදල් නොගෙව සතුස මගින් ලබා ගැනීම. චූදිතින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, කේම් ශාකීර්, නලින් රුවන්ජීව ප්‍රනාන්දු. දෙවැනි එක දිවි නැගුම උසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99ක්, ඒ කියන්නේ කෝටි 299ක් අවභාවිතය. බැසිල් රෝහණ රාජපක්ෂ, RAAK රණවක, වයි නිහාල් ජයතිලක. තුන්වැනි එක දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂයේ ලිත මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 20,400,000ක්, රුපියල් මිලියන 20කුත් 4,00,000ක් ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාධී සාවාද්‍ය පරිහරණය කිරීම. RAAK රණවක, බැසිල් රෝහණ රාජපක්ෂ. ඊට පස්සේ හතරවෙනි එක පීපල්ස් ලීසින් සමාගමට අයත් මුදල් රුපියල් මිලියන 20.29ක්, මිලියන 5.04,8ක්, මිලියන 38.86,6ක් ආදි වශයෙන් මුදලක් සාවාද්‍ය පරිහරණය කිරීම හා සාපරාධී සාවාද්‍ය පරිහරණයට ආධාර අනුබල දීම කියලා නඩු 3ක්. ඒ 3ම එකම ගොනු අංකයක යන්නේ. කිත්සෙන් සංජීව බණ්ඩාරනායක, වෙංගප්පුලි ආරච්චිගේ සුසන්ත, උඩනුවරගේ කිංස්ලි චන්දන ගුණවර්ධන, වැල්ලවත් ආරච්චිගේ දුමිඳු චතුරංග සිල්වා. පස්වැනි එක විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සිල් රෙදි ලබා දීමේ වැඩසටහනක් සඳහා සාවාද්‍ය පරිහරණය කිරීම. ලලිත් චන්ද්‍ර කුමාර වීරතුංග, විතාන පැල්පිට කෝරළලගේ අනුෂා පැල්පිට. හයවැනි එක ශ්‍රී ලංකා සුරකඋම්පත් හා විනිමය කොමිසන් සභාවේ රුපියල් ලක්ෂ 50ක මුදලක් තාරුණ්‍යට හෙටක් සංවිධානයට ලබා දීම මගින් රජයේ මුදල් සාපරාධී සාවාද්‍ය පරිහරණය කිරීම. නාරක හර්ෂජීව ගොඩහේව ගජවීර ආරච්චිලාගේ ධම්මික මන්ජිර පෙරේරා, මොහොමඩ් නෞෆර් ඉබ්‍රහීම් නොහොත් රොනි ඉබ්‍රහීම්. රුපියල් මිලියන ඊළඟ එක රුපියල් මිලියන 64ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 15ක් ලබා ගැනීම හා ඉතිරි මුදල් ඉල්ලා තර්ජනය කිරීම. හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මුරින් ස්ටෙලා රණතුංග, නරේජ් කුමාර් ෆාරික්, ක්‍රිස්ටිනා ශිවන්ත. ඊළඟ එක ජාතික උරුමයක් ඇති කලාකරුවෙකු වූ ඩේවිඩ් පේන්ටර්ගේ මිලියන 37ක් වටිනා චිත්‍ර 19ක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීම. මහාචාර්ය ඇල්බර්ට් ධර්මසිරි. නවවෙනි එක විමධ්‍යගත අරමුදලින් මහාචාර්ය ඇල්බර්ට් ධර්මසිරි. විමධ්‍යගත අරමුදලින් අඩු ආදායම් ලාභීන් සඳහා ඇස්බෙස්ටස් ෂීට් බෙදා දීමට වෙන් කරන ලද 998,000ක ඒ තව තියෙනවා. ඒ උතුරුමැද වෙන් කරන සම්බන්ධයෙන් මූල්‍ය වංචාවක්. උතුරුමැද පළාත් සභාවේ පොළොන්නරු පළාත් සභා මන්ත්‍රී ASK රත්නායක. දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් 2014 වසරේ අවසන් භාගයේ රුපියල් මිලියන 36.6 ලක්ෂ 5ක් වටිනා GI බට මිලදීගෙන ප්‍රාදේශ සභාවේ ඉල්ලීම නොමැතිව තිබියදී ලබා දීම සහ ඒවා මැතිවන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයේ මුදල් සාපරාදී සාවාද්‍ය පරිහරණය කිරීම, රජයේ මුදල් අවභාවිතය මැතිවන පන්තුල. අමිත කිත්සිරි රණවක, බැසිල් රෝහණ රාජපක්ෂ. 11 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 111 ඇල ඉරක් 3 ගඟබඩ පාර මල්වාන් ලිපිනේ උපයාගත ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල රුපියල් මිලියන 200,000.
වෙලාව ඕනනම් සංවිධායකතුමා වෙලාව අරන් දෙන්න වෙනවා. ඔව්,
තව මගේ කතාව නම් ටිකක් දිගයි. මං මේ ඩිංග කියලා ඊට පස්සේ ඉතුරු ටික ඉඩමක් මිලදීගෙන එහි සුකෝපභෝගී නිවසක් ඉදිරි කියන බැසිල් රෝහණ රාජපක්ෂ, තිරු කුමාර් නඩේෂන්. 12 වෙනි එක ආයතාලේ සුපයා ගන්නා ලද මුදල් වලින් හෙලෝකෝප ආයතනයේ මිලදී ගැනීම. නාමල් රාජපක්ෂ, ඔරෙන්ලා ඉරේෂා සිල්වා, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, පවිත්‍ර සුජානි බෝගොල්ලාගම, නිත්‍යසේනානි සමරනායක, සීමා සහිත ගවස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම. 13 ටොයෝටා MRS වර්ගයේ මෝටර රථයක කොටස් තීරුබදු වංචා කරමින් මෙරටට ගෙන්වා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වගේ අනුමැතියෙන් තොරව එක්ලස් කොට භාවිත කිරීම ස්වර්ණ තිලක නවරත්නලාගේ සුසිල් අමරජීව මේ ඒ 13 මීට 92කින් 13ක් ගියාම තව 70 ගානක් තියෙනවා නීතිපතිතුමා ගාව ඊට අමතරව අර මං කලින් කියපු ඝාතන පැහැර ගැනීම ආදී නඩු විශේෂයෙන් CID ගැන විතරක් මම මෙතන සඳහන් කරන්න නීතිපති වෙත යොමු කළ සංඛ්‍යාව 17යි නීතිගති ගොනු සකස් වෙමින් තියෙනවා දෙකක් ඒ කියන්නේ අවසාන මට්ටමේ තියෙන 17යි දෙකයි තව 19කට ආසන්න ප්‍රමාණයක් අපි 17ක් දීලා ඉවරයි තව දෙකක් දෙන්න තියෙනවා මට පුළුවන් කියන්න තව එයින් 11ක් නමුත් දැනටම නඩු පවරලා තියෙනවා සෝ අපි දීලා තියෙනවා 17ක් 11ක නඩු පවරලා තියෙනවා ඒ සිදුවීම් වලින් මං වෙන් කරගෙන නැහැ ඒ නඩු පවරපු අනිත් ඒවා ගැන මං මේ වෙලාවේ කතා කරන්නේ මේ ඔක්කොම තොරතුරු සාමාන්‍යයෙන් දන්නවා මොකද අපි උසාවියේ කරුණ වාතා කරාට පස්සේ මේක මාධ්‍යත් වාතා වෙනවා මේවා කිසිම රහසක් නෙවෙයි මම මෙතන කතා කරන්නේ මේ කතා කරන්න එපා ඒවා නෙවෙයි නමුත් ඒ විමර්ශන පිළිබඳව මන්ත්‍රීතුමා හොඳටම දන්නවා ඒ සාක්ෂි උනත් වසන් කළ තිබ්බේව දැන් එතුමා හෝ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාම කිව්වා සාක්ෂි වසන් කිරීමට අර අනුර සේනායක හිටපු ජේෂ නියෝජ්‍ය පොලිස්පතිතුමා තියාගත්තා කියලා නමුත් අර අනිත් එක්කන කවුද ආනන්ද සමරසේකරව අපි අරගෙන නැහැ කියලා. නමුත් ඒ සාක්ෂි වසන් කිරීමෙන්ද තමයි මේව මෙච්චර පරක් වෙලා තියෙන්නේ. ඉතින් අපි මුලින් ඉඳන් පටන් ගත්තා. ඇත්තටම ගත්තොත් ඊටාම තාම ශ්‍රී ලංකාවේ පොලිසිය කටයුතු කරන්නේ ගොඩාක් පීඩන එක්ක. ඒ පීඩනය දේශපාලන පීඩනයක් නෙවෙයි. ඒ පීඩනය නව තාක්ෂණයේ හිඟකම කියන පීඩනය. ඒක අපි වගේ රටකට අවශ්‍ය තාක්ෂණය ලබලා දෙන්න අවශ්‍ය අරමුදල් නැහැ. බටහිර ලෝකයේ රටවල් අපෙන් ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙනවා. ඔක්කොටම වැඩිය ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් පොලිසියට කටයුතු කරන්න නම් ඉතා ඉක්මනින් විමර්ශන කටයුතු අවසන් කරන්න නම් එහෙනම් අපිට මේ තාක්ෂණයක් තියෙන්න ඕනේ. බටහිර ලෝකයේ රටක චූදිතේ කතඩංගුවට ගන්න යන වෙලාව වෙනකොට එයා කරපු සියලු කටයුතු පිළිබඳ තොරතුරු ටික සාක්ෂි එක්ක තියෙනවා එයා කාපු බීපු දේ කවුරු එක්කද හිටියේ කතා කරේ ඔක්කොම තොරතුරු තියෙනවා ඒ තොරතුරු නැතුව තමයි අපි යන්නේ අපි සැකපිට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන එතන ඉඳන් තමයි ආපහු වැඩ කරගෙන එන්නේ අර සියලු කාරණා හොයන්න මොනවද කරේ කවුද කවුරු එක්කද කටයුතු කරේ පසුබිම සියල්ල සකස් කරන්නේ ඉතින් දීර්ඝ කාලයක් යන වැඩක් ඒක ගොඩාක් හොඳට මේ විමර්ශන කොට්ටාශ දෙකම කරගෙන ඇවිල්ලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවටත් විශාල වැඩ කොටසක් තියෙනවා. මේ එක ගොනුවක් තුලින් ඒ කටයුතු බලන්න කාලයක් යනවා. මම මේ නිදහසට කරුණු හොයනවා නෙවෙයි. නමුත් අපිත් ඒ පැත්තත් තේරුම් ගන්න ඕනේ. මං ඉතින් මේ වෙලාවේ මීට වඩා දීර්ඝ ගරු සභාපතිතුමනි තව කොයි තරම් වෙලාව දෙන්න පුළුවන්ද නැත්නම්
ඔබතුමාට දැන් ඔබතුමා කාලෙන් එහා යන්නේ මෙතුමා තමයි දෙන්නේ වෙලාව
මම මෙහෙම කරන්නම් මම ඉතාලම කෙටියෙන් කියන්නම් තව විශාල ප්‍රශ්නයක් තියෙන මේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ඒ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මේ රටෙන් තුරන් කරන්න අපි පියවර අරන් තියෙනවා ඒකේ ලොක්කෝ කොහෙද ඉන්නේ කියලා අපි දැන් බොහෝ අය රටින් පිට වෙලා මොකද මෙහෙ අපි ඒ කටයුතු ඉතාලම දියුණු මට්ටමකින් කරගෙන යන හින්දා එතන ප්‍රධාන අය 4 දෙනෙක් විතර රටින් පිට වෙලා. අපි ඒ ඉන්න රටවල් හඳුනගෙන තියෙනවා. ඒ අයව ඒ රටවල් වල රජයන් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තු එක්ක එකතු වෙලා අතඩංගුවට අරගෙන නැවත ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා. මේ රටේ මාද්‍රව්‍ය ජාවාරම ඒ වගේම විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ මේ ආදිය සටන් කරන්න අපි විශේෂ දිසාවක් ඇති කරලා තියෙන අලුතෙන්ම ඇති කර ඒකේ කටයුතු හොඳින් කරගෙන යනවා මං ඒ අපිට කිසිම සමාවක් නෑ මේ මද්‍රව්‍ය පිළිබඳ ජාවාරමට ඒවා බෙදා හරින අයට ඒ වගේම සංවිධානාත්මක අපර මේ දෙක අතින් අත එකට යන දෙයක් මුදල් බලය ඉතාම විශාල ලෙස පාවිච්චි වෙනවා ඒ ක්ෂේත්‍රයේ නමුත් ඒ කිසි දෙයකට යටත් වෙන්නේ නැති නිලධාරීන් පිරිසක් අපි ඒ කටයුතු වෙනුවෙන් යොදලා තියෙනවා මගේ ප්‍රශංසාව ඒ අයටත් මේ කෙටි කාලයක් තුළ ඒ අය ලබලා තියෙන ප්‍රගතියට මගේ ප්‍රශංසාව මම පුද කරනවා අපේ අනුර කුමාර දිසානායක
අපේ පැතිවල හරියට කප්පම් යනවා දැන් ආයේ කප්පම් ගන්නවා මේ ව්‍යාපාරේ
තොරතුරු දෙන්න
තොරතුරු දෙන්නේ නැහැ බයයි හරියට මිනිස්සු අපිට කියනවා මම මේ පොලිස්පතිතුමත් මෙතන නැති මම මේ මතක් කරන්නේ විශේෂයෙන් දියුල පිටි මං හිතන්නේ මෙතන ඉන්දිකන්දුද්ද මන්ත්‍රීතුමත් ඉන්නවා ප්‍රදේශයේ නියෝජනය කරන ඔය පොඩි පොඩි ව්‍යාපාර කරන හැම තැනම දැන් ආයෙ එකතු කරනවා කාලයක් නැතුව තිබුණා
අපිට තොරතුරක් දෙන්නේ එහෙම මේ බය වෙලා අපිට මේක මේ ප්‍රශ්නට මුහුණ දෙන්නත් බෑ මේක සම්පූර්ණයෙන් අතට ගන්න ඕනේ ඒකට ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ
ඉතින්
මම මේ වෙලාවේදී මීට වඩා දීර්ඝව කතා කරන්න
ඕනේ හිරගෙවල් ඇතුලේ ඉඳන් මෙහෙම නෝ කියලා කියන්නේ
තව බොහෝ කාරණා තියෙනවා කතා කරන්න නමුත් මං කැමති මගේ අදහස් ටික මං සටහන් කරපු අදහස් ටිකක් තියෙනවා මගේ කතාවේ පස්වෙනි පිටුවේ ඉඳන් මේ අවස්ථාවේදී සභාගත කරන්න විශේෂයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගාමිණී සෙනරත් පිළිබඳව කරපු චෝදනාවට මං මීට කලින් සැරයක් පිළිතුරු දීලා තියෙනවා ඒක ගැන මං නැවත කියන්න යන්නේ මොකද ඔබතුමාට හොඳටම තේරෙනවා මං කියනකොට එක සැරයක් ඒක ආයෙත් දෙවෙනි සැරේ කියන්න අවශ්‍ය නැහැ කියලා ඒ වගේම එතුමා නිලමෙතුමේ ගැන කතා කරා ඒ එතුමා කියන කාරණේ ගැන මම මෙතන බලනවා මේ මෙතන අර 92 මම කියපු නඩු 92ක් නීතිපතිතුමාට දීලා තියෙනවා කියලා ඒ එතුමා කියන්නේ නිලමෙතුමා පිළිබඳව ඒ නඩු 92ට ඇතුල් වෙනවා එතන නඩු මේක සදාචාරාත්මක නෑ කියලා මං හිතනවා මෙතනදී සඳහන් කරන්න නමුත් එතුමා අහපු නිසාම මං ඒ පිළිබඳව කියන්න කැමති මොකද්ද ඒ ප්‍රශ්නය කියලා ලංකා මිනරල් සෑන්ස් ආයතනයේ මගින් කුලී පදනම් මතගත් වාහන අවභාවිතා කිරීම ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඩිෂාල් වික්‍රමරත්න මිලියන 5ක් ඒක අපි 2016 12 15 දින නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා තියෙනවා උපදෙස් ලැබිලා නැහැ උපදෙස් නීති ක්‍රියාමාර්ග ගන්න උපදෙස් ලැබිච්ච හැටි ඒ අනුව කටයුතු කරනවා ඉතින් ඔබතුමා තව ප්‍රශ්න ගානාවක් කිව්වා මම මේ වෙලාවට උත්තර දෙන්න යන්නේ නමුත් ඒ හැම එකක් දිහාම අපි නැවත බලලා ඔබතුමාට පාර්ලිමේන්තුව තුලදීම ඒ හැම එකකටම පිළිතුරු සපයන්න මම කටයුතු කරන්නම් විශේෂයෙන් අපි අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ ඒ වගේම ඒ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්න රටේ සාමය තියෙන්න ඕනේ මිනිස්සුන්ට ආරක්ෂාව තියෙන්න ඕනේ ජනතාවට ඒ දෙක අතින් අත යන දෙකක් ආරක්ෂාව ඕනේ ආර්ථිකය දියුණු වෙන්න ආර්ථික දියුණු වෙන්න ආරක්ෂාව ඕනේ ඉතින් මේ කටයුතු කරන්න අපේ අමාත්‍යාංශය බැඳිලා ඉන්නවා අමතිවරයා හැටියට මමත් ඒ කටයුතු කරන්න බැඳිලා ඉන්නවා කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ඕම ස්තුතියි. ඊළඟට ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා.
ගෝමත්ම ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ආරක්ෂක අමාත්‍යාංශය ඒ වගේම ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය වගේම නීති හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ කියන අමාත්‍යාංශ වැය ශීර්ෂ සාකච්ඡාවට භාජනය කරන වෙලාවේදී අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මූලාසනයේ මන්ත්‍රීතුමනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම නීති හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා මේගේ කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම මං හිතන්නේ හොඳ අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම කියන්න ඕන අද පොලිස් සේවයට සහ ශ්‍රී ලංකා පොලිසියට මේ නීතිය සාමය ආරක්ෂා කිරීම වගේම මේ කප්පම් ගැනීම මද්‍රව්‍ය ඒ වගේම අද රටේ සිද්ධ වෙන දැවැන්ත මංකොල්ල කෙරෙහි පොලිසිය දක්වන අකාර්යක්ෂමතාවය අපි එහෙම කියන්නේ මූලාසනේ ඉඳලා ඔබතුමත් චෝදනා කරා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අද කප්පම් ගැනීම මොනතරම් සිද්ධ වෙනවද කියලා. ඒ වගේම
ඇමතුමා සාගරත්න ඇමතුමා
ගත්තනම් කතා කරන්න බැරි වුණා ඒක ගැන. අද ඒ ගැන කතා කරන්න පුළුවන් හින්දා මේ හැමෝම කතා කරන්නේ. අර මන් දීපු සංඛ්‍යාලේඛන ටික දිහා බැලුවනම් එනං ඔය ඔක්කොම සඳහන් වෙනවා. ඒක කොච්චර අඩු වෙලා තියෙනවද?
බොහොම හොඳයි. බොහොම හොඳයි. මං හිතන්නේ මේ මං හිතුවේ ඔබතුමා ওই විදියට සරලව මේක ගන්නෙ නැතුව යයි කියලා. ඔබතුමාගෙන් මං ඔయిత වඩා දෙයක් බලාපොරොත්තු වුණා. නමුත් මේ ඔහෙ තත්ත්වේ නම් හොඳයි. ඉතින් කප්පම් ගැනීම සංඛ්‍යාලේඛන වලට කතා කරනවා නම් ගරු ඇමතිතුමනි අද පොලිසි වල තියෙන්නේ පොලිසියේ පැමිණිල්ල ලියන පොතට අමතරව පොත් ගණනාවක් තියෙනවා. ඒ පොඩි පොතක පොලිස් පැමිණිල්ල ලියාගෙන ඒක පරීක්ෂණ කරන්නම් විභාග කරන්නම් කියලා ඒ පැමිණිලි අඩු කරන නිසා තමයි මේවා එන්නේ. පොලිසියේ ඉන්න නිලධාරි මහත්වරුන්ගෙන් මිසක් අපි ගිහිල්ලා පොලිසියට කටයුතු කරන්නේ නැහැ. අද පොලිසිය මේ සංඛ්‍යාලේඛන අඩු කරගෙන තියෙන්නේ මෙහෙමයි. නැතුව වෙන විදිහකට නෙමෙයි. දැන් ඒ දවස්වල අපි දැක්කා වෙලේ සුදාලා, ගොඩේ සුදාලා, කවුද පොට්ට නවුපර්ලා මේ සියලු දෙනා හෙරොයින් ජාවාරම තුලින් අත්අඩංගුවට ගත්තා. පිට රටවල් වල ඉදදි ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙනාවා. ඒ වැඩපිළිවෙළවල් කෙරුවා. අද කොළඹට සීමා වෙලා තියෙන හෙරොයින් ටික ඔබතුමාලා අමාත්‍යංශය පටන් අරගෙන අලුත් පොලිස්පතිතුමාලා ඇති කරගෙන අද හද්දා පිටිසරට යනකම් ගිහිල්ලා හෙරොයින් ජාවාරම්. එදා ගංජා තිබිච්ච ප්‍රදේශවල අද කොළඹට වඩා දරුණු විදියට හෙරොයින් තියෙනවා. අද දිවුලපිටිය ගත්තාම, කොටදෙනියාව ගත්තාම, මිනුවන්ගොඩ ගත්තාම හෙරොයින් ජාවාරම් මං හිතන්නේ නවත්ත ගන්න පාලනය කරගන්න බෑ. ඒ මහ පරිමාණ හෙරොයින් ව්‍යාපාරිකයින්ව එක්කෙනෙක්වත් මේ රජය අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ නිසා පොලිසිය ගලව ගන්න, තමුන්ගේ අමාත්‍යංශය ගලව ගන්න ඔබතුමාලා මෙහෙම කතා කරනවා නම් මං හිතන්නේ ඒක රටේ අභාග්‍යයක්. අපි පිළිගන්න ඕන. දැන් මෙතන කතා කරනවා පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය කොහොමද කාර්යක්ෂම වෙන්නේ? කොයි මොන කාල වකවානුවේ දුන්න ඒ සම්පත් තමයි ඒ ඈත අතීතේ දුන්න සම්පත් වලින්ම තමයි අදත් ප්‍රයෝජනෙ ගන්න වෙලා තියෙන්නේ. එදා මහින්ද ජනාධිපතිතුමාගේ ඒ යුගයේ අර පොලිසියට ඕන කරන රතවාහන ටික නොලැබුණා නම් අද තාමත් අර පරණ ජීප් කට්ටේ තමයි ඔය ඔයිසී මහත්තයලට ස්ථානාධිපතිවරුන්ට යන්න වෙන්නේ. එතකොට ඔබතුමාලා මේ කාර්යක්ෂමතාවය දැන් අපිට දැනිලා තියෙනවා 75ක් 70ක් මේ අපරාධ නඩු විභාග කරන වැඩ කටයුත්ත පොලිසිය වෙන්න ඕන කියලා. ඒවා ඒ පැමිණිලි විභාග කරන වැඩ පිළිවෙල වෙන්න ඕන කියලා ඔයගොල්ලෝ නීතියක් ගෙනල්ලා තියෙනවා, වැඩසටහනක් ගෙනල්ලා තියෙනවා. මේ වැඩසටහන තුල බලාපොරොත්තු වෙන ප්‍රගතිය ගන්න මේ පොලිසිය වාහනයට ඉන්ධන ලබා දෙන්නේ කොච්චරද? ඉන්ධන ලබා දෙන්නේ මාසෙටම ලීටර 200යි. මාසෙටම ඉන්ධන ලීටර 200කින් පුළුවන්ද වර්ග කිලෝමීටර් 100ක් 150ක් 200ක් වගේ තියෙන ප්‍රදේශයන් තියෙනවා, විශාල ප්‍රදේශයන්. මේ ප්‍රදේශයන් වල ගිහිල්ලා මේ වැටලීම් කරන්න. ඒ නිසා මේ හෙරොයින් ගේන ලොකු ලොක්කෝ ඒ ව්‍යාපාරය අද වෙදි දරුණුවට කරනවා. මල් ළඟ තියෙනවා, මම පෙන්නන්නම් ඔබතුමාලා. මහ විශාල හෙරොයින් ජාවාරමක් ඊයේ පෙරේදා දැම්ම හිතන්නේ මාස ගණනාවකට උඩදී අල්ලගත්තා විතරක් නෙමෙයි, හිටපු මුදල් ඇමතිවරයා ඒ වගේම ජනාධිපතිතුමාව වරාය සංකීර්ණයට ගෙන්න ගත්තා. කන්ටේනර් පිටින් කුඩු අහුනේ මේ රටේ. ඒව අල්ලලා දුන්න පොලිස් නිලධාරින්න මොකද්ද කළේ? ඒ පොලිස් නිලධාරින් සීආයි සාගර මහත්තයව මාරු කරුවා හම්බන්තොටට. ඒ වගේම එස්.අයි. ප්‍රේමලාල් මහත්තයව මාරු කරුවා යාපනයට. මේ යහපාලනේ අනුහස් වලින් මේවා සිද්ධ වෙන්නේ. කුඩු අල්ලනවා නිලධාරී, පොලිස් සේවයේ ඇමතිවරු සහ පොලිසියේ පොලිස්පතිවරු මේගොල්ලන්ට ස්ථාන මාරු දෙනවා. STF එකේ මේ හිටපු STF එකේ හිටපු SI මදුරංග මාදිවෙලට මාරු කෙරුවා. SI ජයලත්ව මාරු කෙරුවා ගල්කිස්සේ පොලිසියට. SI රොෂාන්ව මාරු කෙරුවා පුල්මුඩේ පොලිස් ස්ථානෙට. ඒ වගේම STF එකේ හිටපු PC ඒකනායක මහත්තයාවත් පුල්මුඩේට මාරු කෙරුවා. ඒ වගේම PC උපේක්ෂ මහත්තයව මාරු කෙරුවා පුල්මුඩේට. කොහොමද යහපාලනේ අනුහස්? කොහොමද යහපාලනේ? දැන් මට ගරු ඇමතිතුමනි, ඔබතුමා කතාව පටන් ගන්න දුන්නේ නැහැ, උත්තර දුන්නා. මේ වගේ වට නිරුත්තරයි. STF එකෙන් කරපු කාර්ය බාරේ වෙනුවෙන් ඒගොල්ලන්ට දුන්න පදක්කමද මේක? ජනාධිපතිවරයව ගෙනල්ලා කන්ටේනර් පිටින් කුඩු අල්ලපුවාම දුන්නු පදක්කමද මේක? අද අපේ මූලාසනයේ මන්ත්‍රීතුමා දන්නවා අද මොන තරම් දුක් විඳිනවද අම්මලා තාත්තලා මොන තරම් තරුණ ජීවිත විනාශ වෙලා තියෙනවද කියලා අද ඕගොල්ලන්ගේ ආණ්ඩුවෙන් තමයි වැඩියෙන්ම හෙරොයින් ලංකාවට ගේන්නේ වැඩියෙන්ම හෙරොයින් ලංකාවට ගෙනේම සහ ගොඩ බාල වෙනත් රටවල් වලට අලෙවි කරන මධ්‍යස්ථානයක් බවට ලංකාවපත් කරගෙන තියෙන්නේ කනේ කම්මුලේ අත තියාගෙන ඇහෙන්නේ නැ වගේ හිටියට ගරු ඇමතිතුමනි රටේ තත්ත්වය මේකයි රටේ තත්ත්වය මේකයි FCID දාන්න තව FCID දාලා පරීක්ෂණ කරන්න ඒ වார்த்தාවල් ගේන්න ඒ වார்த்தාවල් ගැන කතා කරන්න ඒවා සේරම සියලුම පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ අර හිටපු ආණ්ඩුවේ ඒ ඇමතිවරුන්ට විරුද්ධව මිසක් මේ යහපාලනේ ඇමතිවරුන්ට විරුද්ධව නෙමෙයි top 10 කියලා අපි ගෙනාවා මංකොල්ල කාපුවා හොරා කාපුවා මේ සියල්ල අපි ඉදිරිපත් කරුවා අපි පොලිසියේ CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිලා පැමිණිලි කෙරුවා අද මේ පොලිස්පතිතුමාට පුළුවන් වෙලා තියෙනවාද එක ඇමතිවරයෙක් ගෙනල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න මුදල් ඇමතිවරයා ඒ වගේම මහමාර්ග ඇමතිවරයා ඒ වගේම මේ ඇමතිවරු එක්කෙනෙක් ගෙනල්ලා පොලිස්පතිවරයාට පුළුවන් කමක් නැහැ මේවා ගැන පරීක්ෂණ කරන්න මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් අපි අල්ලස් කොමිසම පැත්තකට තියමු ඒ පරීක්ෂණ යයි කියමු පොලිස් අපරාධ කොට්ටාසයට පුළුවන් කමක් වෙන්න ඕන එහෙනම් තමුන්ගේ සත්භාවය පෙන්වන්න සත්භාවය කොහෙ පෙන්වන්නද පුට් නෝට් වලින් ඒවා පෙන්වලා ඉවරයි මේගොල්ලෝ මේගොල්ලෝ පුට් නෝට් වලින් පෙන්නලා ඉවරයි තමුන්ගේ ආණ්ඩුවේ සත්භාවය ඒක තමයි එක ඇමතිවරයෙක්ගේ නෝනා කෙනෙක් 365 වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙන්නේ අර මහ බැංකු බැඳුම් කරේ මහ හොරාට මහ හොරාට ඒ නෝනා මහත්තයා මං හිතන්නේ ඒ ඇමතිවරයාටවත් 365 වතාවක් කතා කරලා නැතුව ඇති ඒ වගේම ඊයේ පෙරේදා භූමිතෙල් වැඩිච්ච ගැරන්ඩියෙක් වගේ කෑ ගැහුවා තව ඇමතිවරේ ඒ ඇමතිවරයා කතා කරුවේ හරියට අධිකරණ ශාස්ත්‍රය දන්න ඒ වගේම විනිශ්චයකාර විනිශ්චයන් දන්න ඒ වගේම ඒ සියලුම ගොඩ පෙරක දෝරුව අපි දන්නවා ඒගොල්ලෝ කතා කරද්දි මොකාටද මේ එන්නේ කියලා භූමිතෙල් වැඩිච්ච ගැරන්ඩිය වගේ කෑ ගැහුවේ වෙන දෙයකට නෙමෙයි තමුන්ගේ දුරකතන ඇමතුම් 62ක් දීලා තියෙනවා 62ක් දීලා තියෙනවා මං හිතන්නේ ඒ ඇමතිවරයා ඒ මහ බැංකු හොරාට කවුරු ගෙවල් ගත්තද කවුරු සඳලු තල හැදුවද අපි දන්නේ නැහැ ගරු ඇමතිතුමනි හර්ස සිල්ව ඇමතිතුමා ඉන්නවා මං හිතන්නේ ඔබතුමාලා කැමති යහපාලනයට හැබැයි ඔබතුමාලා යහපාලනයට කැමති වුණාට යහපාලනයේ කන මැක්කො ටිකක් ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ අපි ඒක දන්නවා ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්න එහෙම නැති එතුමාලටත් කතා කරන්න එපා දැන් තව හොයන්න කියලා කියන්නේ මොකටද කියන්නේ අපි දන්නේ නැහැ අපි නම් හිතන්නේ ඔබතුමාලට ඔය දුරකට නැඹුතුන් ආවනම් එකකින් ඒකෙන් ඉවරයි 65 වතාවක් දුරකැතුම් ඇමතුම් වෙන්න මගේ අම්මේ මේක පුදුම වැඩක් නේ දැන් අපිට සැකයක් හිතනවා එතුමා ගැහුවා මං හිතන්නේ ඒ කාලේ පොතක් ඒ පොතේ ඇත්ත නැත්ත බැඳුම් කරේ ඇත්ත නැත්ත හැබැයි පොතේ ඇත්ත නැත්ත දැනගන්න එහෙම 65 වතාවක් කතා කරුවද දන්නේ නැහැ පොතට කරුණු හොයාගන්න බැඳුම් කරේ උනේ කොහොමද කියන්න ඒකෙන් මොකද්ද රටට වෙන පාඩුව කියන්න ඒක වහන්නේ කොහොමද කියන්න ඒව ගැන අපි දන්නේ නැහැ එහෙම වැඩපිළිවෙලකට නම් සමහර වෙලාවට මොකක් හරි අහගන්න ඇති කියලා හිතන්න පුළුවන් 65 වතාවක් කතා කරලා තියෙනවා ඒ නිසා මෙන්න මේ විදිහට ඇමතිවරු ගණනාවකට කතා කරලා තියෙනවා ඉතින් ඒ නිසා මේ වගේ බාල්දු වෙච්ච ආණ්ඩුවක් ගැන මම හිතන්නේ ජනතාවට බලාපොරොත්තු තියන්න බෑ ඒ ඒ ඒ අතරතුර කියන්න ඕන පොලිසිය සම්බන්ධයෙන් ඇමතිවරයා ඉන්න වෙලාවේ මේ පොලිස් සේවයේ ඉන්න නිලධාරි මහත්වරුන්ට සාධාරණයක් කරන්න තරු වැඩි වෙද්දි තනතුරු වැඩි වෙද්දි තානාන්තර වැඩි වෙද්දි බලය වැඩි වෙද්දි නෙමෙයි පොඩි තනතුරට සාධාරණයක් කරන්න අද SI මහත්වරුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ සාමාන්‍ය PC පන්තියේ ඉන්න මහත්වරුන්ට සැරයන් වරුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ අපි දැක්කනේ දැන් අර හම්බන්තොටදී ASP මහත්තයෙක් කන පැලුවට පස්සේ ASP මහත්තයා ඔබතුමාගේ ඇමතිතුමාගේ දිස්ත්‍රික්කයට ගෙනල්ලා තියාගත්තා. හරි සුහචව කන පැලීමට දුන්න පදක්ක මේක. එතකොට ඒ මහත්තයව කන පළල මෙහෙන් තියාගද්දි තව කවුරු හරි සැරෙන් වරේක් හරි සාමාන්‍ය නිලධාරියෙක් හරි කන පැලුවා නම් මොනව වෙයිද? අද වෙද්දි වැඩ තහනම් කරලා අද වෙද්දි ඒ තනතුර අහෝසි කරලා අද වෙද්දි පරීක්ෂණ යනවා. ඉතින් ඒ නිසා මේක කරන්න එපා. පොලිස් සේවය කියන්නේ ඇත්තටම අපි දකිනවා වැස්සේ මහා වර්ෂාවේ මේ කොළඹ ප්‍රදේශයේ ට්‍රැෆික් කරන රාළහාමිලා මොන දුකක් විඳිනවද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර පොලිස් නිලධාරීන් ඇත්තටම අර අපි බැලුවා සමහර ඒ සේවයේ ඉන්න අයට ගෙවන වැටුප් තලවලින් බොහොම අඩු වැටුප් තලයක ඒගොල්ලෝ
ඉන්නේ ශ්‍රීහාන් සේමසිංහ මන්ත්‍රීතුමා මූලාසනෙන් පැමිණෙනවා මම දකින්න
කතාගන්න මන්තු.
ඒ වගේම මුලාසනේ මන්ත්‍රීතුමනි අපි කියාගෙන ආවේ ඉතින් මේ 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 තනතුරු සම්බන්ධයෙන් සාධාරණයක් කළ යුතුයි කියන එක. මේ තනතුරු වෙනුවෙන් සාධාරණයක් කළ යුතුයි කියන එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ පොලිස් සේවයේ ඒ පහළ ශ්‍රේණිවල ඉන්න නිලධාරීන්ගේ උසස් වීම් කලට වේලාවට ලබා දීමේ වැඩපිළිවෙලක්. අපි දන්නවා සම්මුඛ පරීක්ෂණයක් මහින්ද ජනාධිපතිතුමා ඉන්න කාලේ සම්මුඛ පරීක්ෂණයක් කෙරුවා. හැබැයි ඒ කාලේ කරපු නිසාද දන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ වෙනකන් අවුරුදු 3ක් කිට්ටු වෙන්නව යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඒගොල්ලන්ට යහපාලනයක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ල වෙනුවෙනුත් යම්කිසි වැඩපිළිවෙලක් තිබුණොත් හොඳයි. ඒ වගේම කියන්න ඕන ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය ගැන මං හිතන්නේ ඔය අමාත්‍යාංශයෙන් වෙච්ච ලොකුම ප්‍රගතිය තමයි ප්‍රගතිය හෝ කුමක් හෝ වෙච්ච ලොකුම වැඩේ තමයි මහ බැංකු බැඳුම් කරේ. මහ බැංකු බැඳුම් කරේ මේ වෙද්දි කෝටි 20000කට විතර දැන් රටට තට්ටු වෙලා ඉවරයි. දැන් මේකට අගමැතිවරයා වග කියනවා. අද අගමැතිවරයාගේ වැය ශීර්ෂයේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් ඒකෙන් ගාගත්තු අලු දූවිලි තමයි මේ ආණ්ඩුව වහගෙන 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 යන්නේ දැන්. ඉතින් ඒ නිසා මේ බැඳුම් කරේ අගමැතිවරයා මේ පාඩුව පියව ගන්න. දැන් FCID දාලා ආණ්ඩුවේ ඉන්න අයට ඒ වැඩ කටයුත්ත හිටපු ආණ්ඩුවේ ඉන්න අයට ඒ වැඩ කටයුත්ත කරනවා වගේම ගරු ඇමතිතුමනි මේ 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 බැඳුම් කරෙන් සිද්ධ වෙන පාඩුව සම්බන්ධයෙන් රජයේ කඩිනමින් කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් මේගොල්ලන්ට නීති ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් මං හිතන්නේ බොහොම රටට හිතකර තත්වයක් නෙමෙයි මේ තුලින් සිද්ධ වෙන්නේ. මේක ආරක්ෂා කරනවා. අපි දන්නවා මේක කෝප් කමිටුවට ගිහිල්ලා මේ පුට් නෝට් දැම්මේ නිකන් නෙමෙයි. කෝප් කමිටුවට ගිහිල්ලා පුට් නෝට් දැම්මේ මේක මේක වහන්න. එතකොට පුට් නෝට් දාපු අයට දුරකථන ඇමතුම් ආවේ ඒවට ලැබිච්ච උපදෙස්. එතකොට දුරකථන ඇමතුම් දෙද්දි ඒ දුරකථන ඇමතුම් අර කෝප් කමිටුවේ විභාග වෙනේවා විදිහට එළියට sannivedanaya වෙන්න දුරකථන ක්‍රියාත්මක කරගෙන හිටියේ මේ ඇමතිවරු ඒ විදිහට කටයුතු කළේ මේ හොරකම් වහන්න. ඉතින් ඒ නිසා අද හොරකම කෙසේ හෝ එළි වෙලා තියෙනවා. අද හොරකම කෙසේ හෝ එළි වෙලා තියෙනවා. ඒ නිසා අපි දප්පුල ලිවේරා ඒ ජේෂ්ඨ නීතිඥ මහත්මයාට කියනවා ජනාධිපති නීතිඥ මහත්මයාට කියනවා අපි පැහැදිලිවම අනිද්දාට අනිද්දා තමයි දවස සඳුදා. මේ සඳුදා මේ අනිත් අයගෙන් ප්‍රශ්න කරපු ආකාරයට මේ 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 ප්‍රශ්න කරපු ආකාරයට මේ එන ආණ්ඩුවේ ඉහළ තැන් වලින් රත් වෙන්න ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. අපිට ආරංචි වෙලා තියෙනවා. දැන් පැමිණිල්ල ලියලා යවනවා කියලත් අහන ප්‍රශ්න මෙහෙට එවනවා කියලත් මේවට උත්තර කටපාඩම් කරනවා කියලත් මේව කටපාඩම් කරලා ගිහිල්ලා දෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා බැඳුම් කර කොමිසමට ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙන දවසක් තමයි එළඹෙන්නේ. ඒ නිසා අපි ඒ නීතිඥ මහත්වරුන්ට කියනවා ඒ නීතිඥ මහත්වරුන්ගේ කාර්යභාරය මේ වෙද්දී සාර්ථකව අතිසාර්ථකව වෙලා තියෙනවා. සඳුදා දවසේ ඒක වඩා සාර්ථක කරගෙන රටේ ඉතිහාසගත වෙන දිනයක් බවට පත් කරගන්න කියලා. මොකද මේගොල්ලෝ මීට කලින් ජනාධිපති කොමිසම් වලට ගියා, බටලන්ද වෙනුවෙන් ගියා, ඒ වගේම ඒ කාලේ කරපු දේවල් වෙනුවෙන් ගියා. හැබැයි ගිය කිසි දෙයක ඒක ප්‍රගතියක් උනේ නැහැ. නමුත් අපි දන්නවා මේ වෙලාවේදී මේ කොමිසම තුලින් මේ නිසි ඒ ඒ ඒ කරපු පාඩුව වෙනුවෙන් මේ මංකොල්ලකාරයින්ට මේ කොමිසම සාධාරණයක් කරයි කියලා අපි ආධුනික මන්ත්‍රීවරු විදියට අපි බලාගෙන ඉන්නවා. රාජ්‍ය දේපල විනාශ කරන අයට විනාශ කරපු අයට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපිට චෝදනා කරන්න පුළුවන්. ප්‍රාදේශ සභාව ඉදි කරපු දේවල් කියයි. එතකොට ආණ්ඩුව කරද්දි කරපු අපිට චෝදනා කරයි. අපි චෝදනා බාර ගන්නවා. හැබැයි චෝදනා වලට ඔප්පු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අපි කලබල වෙන්නේ අර සුජීව මහත්තයා වගේ. මගේ අම්මේ පෙරේද පුදුම කලබලයක්. සුජීව මහත්තයාට තිබුණේ පුදුම කලබලයක්. ඇයි කලබලේ? ඇවිස්සිලා, අහුවෙලා, හොරකම එළිවෙලා. ඉතින් ඒ නිසා වහ ගන්න ඕන. හරි සුදු චරිතේ, හරි ක්ලීන් සූට්. ඉතින් ඒ නිසා වහ ගන්න තමයි ওই විදියට ඒ ගැරන්ඩියා වගේ අර භූමි තෙල් ගහපු ගැරන්ඩියා වගේ කටයුතු කරේ. ඒ නිසා මම හිතන්නේ මේ 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 කරුණු කාරණා ගත්තාම රටට වෙලා තියෙන පාඩුවත් එක්ක ගත්තාම මම හිතන්නේ ඒ පාඩුව නැති කරගන්න. දැන් අද ජනතා විමුක්ති පෙරමුණ මම හිතන්නේ කවුරුත් മന്ത്രിවරු මෙතන නැතුව ඇති. හිටියනම් ටිකක් හොඳයි. මේ ජනතා විමුක්ති පෙරමුණේ මම ඊයේ පෙරේදා පුවත්පතක දැක්කා හොඳ සිද්ධියක්. දැන් මේ මොකද්ද කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ? දැන් ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ මේ මේ යහපාලන ආණ්ඩුවේ සිද්ධ වෙන දේවල් ගැන නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ ගිය ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දේවල් ගැන. ගිය ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන්න කලින් මහත්වයෝ තමුන්ගේ පක්ෂ නිර්මාතෘවරයා නිර්මාතෘවරයාට සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද සිද්ධ වුනේ මේව හොයන්න ඕනේ. මම දැක්කා ඊයේ පෙරේදා පුවත්පතක තියෙනවා ඒ ඒ නිර්මාතෘවරයව ඒ වකවානුවේ කොහොමද අර අපේ මේ බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට දැම්මේ කියලා. ඒ ඒකේ පින්තූර ගණ්ඩ ගිය ඒ පින්තූර ඡායාරූප ශිල්පියා කට උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම. ප්‍රශ්නේ අහන්නේ කොහොමද රෝහණ විජේවීර එතන හිටියද? ඔව්, බොරැල්ල කනත්තේ විදුලි චිමිනිය ළඟ බිම වැටිලා හිටියා. ඊළඟ ප්‍රශ්නේ රෝහණ විජේවීරට වද දීලා තිබුණද? ඔව්, ගොඩාක් වද දීලා තිබුණා. එක වෙඩිල්ලකුත් තියලා තිබුණා. ඊළඟ ප්‍රශ්නේ ඒ කියන්නේ විජේවීර මැරිලාද? නෑ, සිහිය තිබුණා. රෝහණ සහෝදරයා කෙන්දිරි ගෑවා. ඔය අතරේ මේජර් කෙනෙක් ගිහින් චිමිනිය යතුර ඉල්ලුවා. යතුර බාරව හිටපු මිනිස්සයා කිව්වා යතුර දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයාගේ ඔළුවට පිස්තෝලයක් තිබ්බා. පිස්තෝලේ තියලා යතුර ඉල්ලුවා. ඒ මිනිස්සයා හොඳටම අසරණ වෙලා එයා යතුර දුන්නා. ඊට පස්සේ මොකද වුනේ? චිමිනිය කවුලව ඇරියා. සෙබළු දෙන්නේ රෝහණ සහෝදරයාගේ හිස පැත්තෙන් හා කකුල් දෙක පැත්තෙන් අල්ලලා දෙපැත්තට පද්දලා චිමිනියට විසිකලා කවුළුවේ වැදිලා රෝහණ සහෝදරයා බිම වැටුණා. ඒ වෙද්දි රෝහණ සහෝදරයා කෙන්දිරි ගානවා. පණ අදින රෝහණ සහෝදරයා ආපහු උස්සලා චිමිනියට විසිකලා. ඒ තමයි රෝහණ සහෝදරයාගේ අවසානය. මෙන්න සිද්ධ වෙච්ච දේවල්. 80 ගණන්වල අද ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කරනවා, අද යහපාලනයේ කතා කරනවා, සිද්ධ වෙච්ච නැති තාජුඩීන්ලා ගැන කතා කරනවා, හොයාගන්න බැරි මාධ්‍යවේදීන් ගැන කතා කරනවා. ඒ කතා කරන මේ කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් සහෝදරයන්ට ඇයි දෙයියනේ තමුන්ගේ පක්ෂේ නිර්මාතෘවරයාගේ මරණය ගැන කතා කරන්න කට ඉස්සෙන්නේ නැත්තේ? ඒකයි අපිට තියෙන ප්‍රශ්නය. තමුන්ගේ ඩීල් පක්ෂයේ ඉන්න සහෝදරයන්ට තමුන්ගේ සහෝදරයා ගැන නායකයා ගැන කතා කරන්න කට ඉස්සෙන්නේ නැත්තේ? මේක තමයි රටේ අභාගය.
මතුවා මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමාට.
මට උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ ඉතුරු වේලාව තියෙනවා. එතුමාද එන්නේ නැහැ. මම හිතන්නේ ඒක ලබා දෙනවා නම් කොච්චර වෙලාවක් තියෙනවද ඒකත් එක්ක?
අර ඔබතුමාට තව කොච්චර වෙලාවක් අවශ්‍යද?
විනාඩි 10ක් දුන්නොත් ඇති. මොකද මේ ඩීල් එක ගැන පොඩ්ඩක් කියන්න
කතා කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඉතින් ඒ නිසා මම කිව්වේ ඒකයි. අද කතා කරන්නේ මැණික් මලු ගැන. දෙයියාමුදුරනේ මැණික් මල්ල වගේද බැඳුම් කරේ? කතා කරහල්ලකු බැඳුම් කරේ ගැන. ඒව ගැන කතා කරනවට වඩා බැඳුම් කරෙන් 10%යි මැණික් මල්ලෙන් 90%යි. මේක පුදුම රටක්. මේක පුදුම පාර්ලිමේන්තුවක්. මේ පාර්ලිමේන්තු නිදහස, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යොදාගෙන තියෙන්නේ මේ 6 දෙනා. මේ 6 දෙනා යොදාගෙන තියෙන්නේ රාජපක්ෂ හීනෙනුත් රාජපක්ෂ වෙන දෙයකට නෙවෙයි. ඒකයි දින අපිට ගැටලුව. ඉතින් ඒ නිසා අපි කියනවා එදා ප්‍රේම කීර්ති දල්විස් මාධ්‍යවේදියෙක් නෙවෙයිද තුන්ඩු කෑල්ල ගෙනihin දාලා ප්‍රේම කීර්ති දල්විස්ට කිව්වා බලපෑම් කෙරුවා තුන්ඩු කෑල්ල ගෙනihin දාලා එදා රජයේ වෙනුවෙන් ඒ ගුවන් විදුලියට එහෙම නැත්තම් රූපවාහිනියට යන්න එපා කියලා. ඒක අහන්නේ නැතුව එයා ගියා. අද ප්‍රේම කීර්තිගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැහැ. ඒ බිරිඳට ස්වාමි පුරුෂයෙක් නැහැ. නැති කෙරුවේ කවුද? හොයන්න කියන්න පරීක්ෂණ තියලා ඒ ප්‍රේම කීර්ති දල්විස් සහෝදරයව නැති කරුවේ කවුද කියලා ඒ දුවලා ඒ බිරින්දෑවරු අද දුක් විඳිනවා. ඒ වගේම මූදු වෙරළේ මරලා දාලා තිබුණ රිචඩ් ද සොයිසා කවුද මැරුවේ හොයන්න, මේවා පරීක්ෂණ කරන්න. ඒවා සිද්ධ විය යුතු දේවල්. මේ පොලිසියේ ඉන්න මහත්තුරු, මේ පොලිසියේ බාරව ඇමතිවරු, ඒ සියලු දෙනා එකතු වෙලානේ දැන් FCID හදන්නේ, ගේන අය තීන්දුව කරන්නේ, නඩු දාන අය තීන්දුව කරන්නේ, නඩු ගැන කතා කරන්නේ. ඒ නිසා ගේනල්ලා මේවා ප්‍රශ්න කරන්න කියන්න. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සාගරිකා ගෝමස්, එතකොට තේවිස් ගුරුගේ, රටේ හිටපු අග්‍රගණ්‍ය නළු විජේ කුමාරතුංග, මේ මොනවද සිද්ධ කරපු දේවල්? කොහෙද පරීක්ෂණ වුණේ? කොහෙන්ද පරීක්ෂණ වලින් උත්තර ලැබුණේ? එදා හිටියක් කහ බලල්ලු හිටියක්, කළු බලල්ලු හිටියක්, කළු කොටි හිටියක්, පුල්ලි කොටි හිටියක්, ඔක්කොම හිටියා. දැන් ඔක්කොම සුද්ධවන්තයෝ. ඒව කාටවත් මතක නැහැ. මේ විජේවීර සහෝදරයව අලු දූවිලි කරපු විදිය ගැන අද තාමත් කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ தത്വෙට රට ගිහිල්ලා තියෙන්නේ. ඒ தത്വෙට ඩීල් එක ලොකු වෙලා තියෙන්නේ. අද මේ ඩීල් එක නිසා මං හිතන්නේ කිසිම කටයුත්තක් සාර්ථකව පාර්ලිමේන්තුවේ ඉම්පිටත සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඩීල් සහෝදරයින්ට අපි කියනවා, මේවා වෙනුවෙන් කට අරින්න, මේ හම්බ වෙන්නේ නැති අයිතිකාරයෝ නැති හොයාගන්න බැරි පලිගැනීම් වලට දාන නඩු, පලිගැනීම් එක්ක දාන නඩු, ඒවා වෙනුවෙන් නෙවෙයි. දැන් එතනදී අපි දැක්කා අර තෙල් සංස්ථාව ළඟ සිද්ධිය. ඇයි තෙල් සංස්ථාව නෙමෙයි, ඇයි හම්බන්තොට වෙච්ච සිද්ධිය කතා කරන්නේ නැත්තේ? හම්බන්තොට සිද්ධියේ අද ඒ පොල්ලත් අතේ තියාගෙන ආපු වරාය උද්ඝෝෂණය වෙනුවෙන් උද්ඝෝෂණ කරුවන්ට ගහන්න ආපු මන්ත්‍රීවරයාගේ බිරිඳ අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාවා. එහේ අපේක්ෂිකාව අද ඡන්දෙට ඉදිරිපත් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂේ. මොකද සුදුසුකම පොල්ලක් කරාගෙන තඩි බෑම වරාය බේරගත්න ආපු මිනිස්සුන්ට. ඕක තමයි සුදුසුකම. ඒ නිසා මහත්තයෝ මොනෝ හරි දෙයක් කියනවා නම් මොනෝ හරි දෙයක් ප්‍රකාශ කරනවා නම් උඩ බල්ලා කතා කරන්න ඕන මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ රටට වැදගත්ම පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ හෙරොයින් වදුර නැති කරන්න මේට වඩා වැඩපිළිවෙලක් ඕන. භාවනා කරන්න දීලා පොලිසිය මහතුරු නිදි කෙරෙව්වට හෙරොයින් කාර්යය හැරගෙන ඉන්නේ. හෙරොයින් කාර්ය කුඩු කාර්යය හැරගෙන ඉන්නේ. ඒ නිසා භාවනාවෙන් පොලිසිය නිදි කෙරවීම නෙමෙයි කළ යුත්තේ. අපි ඊයේද පෙරේදද දැක්ක මාධ්‍ය තුල එතුමා තමයි මේ මාධ්‍ය පොලිසිය පැත්තෙන් ආපු පොලිස්පතිවරුන්ගෙන් වැඩියෙන්ම මාධ්‍යට ඇවිල්ලා සංවේදී වෙන පුද්ගලයා. දෙයනේ මේ සංවේදීතාවයේ තියාගන්න අපි ඉල්ලන්නේ එච්චරයි. මේ සංවේදීතාවයේ තියාගන්න අපේ අනිත් වැඩ කටයුතු වලට එක පැත්තක විතරක් දේවල් වලට නෙමෙයි හැම දෙයකටම. පොලිස් කොමිසම දැන් පොලිස් කොමිසම ඇති කරලා පොලිස් කොමිසම තුලින් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? පොලිස් කොමිසම ක්‍රියා කරන්නේ තනිකර පොලිස්පතිතුමාගේ උවමනාවට. ඒ පොලිස් කොමිසම වලින් සාධාරණයක් වෙච්ච සාමාන්‍ය පෙළේ පොලිස් නිලධාරි මහත්වරු නැහැ. ජනතාවට සාධාරණයක් ඒ පොලිස් කොමිසමෙන් මේ තාග්ගරට වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේවට ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ඉඩ දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි. ස්වාධීනත්වයේ ස්වාධීන පොලිස් කොමිසම ඔබතුමාලා ඇති කරා නම් ඒක ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න. ඉතින් ඒ නිසා ඒ වැඩසටහන් ඒ වැඩපිළිවෙළවල් පොලිසියෙන් ගෙනිහිල්ලා පොලිසිය දැන් අපි දැක්කා ගිය අයවැයේදී පොලිසිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වැඩි කරන්න යෝජනාවක් ගෙනාවා. කොහෙද පොලිස් ස්ථාන වැඩි උනේ? කීයක් වැඩි වුණාද? මම හිතන්නේ 10 ගණක් වැඩි වෙන්න ඇති. හැබැයි සෙල්ලම් පොලිස් ස්ථාන. ඒවා මේ සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන් පොලිස් ස්ථාන නෙමෙයි. අපේ ගම්වලත් ඇවිල්ලා දාගත්ත සෙල්ලම් පොලිස් ස්ථාන. මොනවද සෙල්ලම් පොලිස් ස්ථාන? සුමාන දෙකයි ඉන්නේ ගමේ. සුමාන දෙකක් ඉඳගෙන කසිප්පු කාර්යය කවුද? අරයා කවුද? මෙයා කවුද කියනවා. පරණ කාලයට වඩා පොලිසිය මහතුරුත් එක්ක බොහොම ජයට වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ගම්වල සිද්ධ වෙන්නේ. සෙල්ලම් පොලිස් ස්ථාන දාන්න නෙමෙයි පොලිස් ස්ථානාධිපති පොලිස්පතිතුමනි ඔබතුමා පත් කරේ සැබෑ පොලිස් ස්ථාන දාන්න. සැබෑ පොලිස් ස්ථාන දැන් දාන්න වැඩි කරන්න ඕකද? බියර් පානය කරන ඇත් වැඩි කරලානේ තියෙන්නේ. ඒ නිසා සෙල්ලම් පොලිස් ස්ථාන දැමීම නවත්තලා සැබෑ පොලිස් ස්ථාන රටට දීලා ඒ පොලිස් ආරක්ෂාව යටතේ මේ යහපාලන ආණ්ඩුවේ අය හොරා කන එක ගම්වල නවත්තලා දෙන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අද පොලිස් ස්ථානාධිපතිවරු හරි වීරියොත් වෙලා තියෙනවා. දැන් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා අපි දැක්කා හිටපු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට එද්දි මේ පාර්ලිමේන්තුව වහන්න බෑ. පාර්ලිමේන්තුවට ගල් මුගුරු අරන් ආව නම් ඒක නවත්තන එක වෙනම දෙයක්. පාර්ලිමේන්තුවට සාමාන්‍ය විදිහට එන පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියෙනවා. මන්ත්‍රීවරයෙකුට ඉඩ තියෙනවා. මේක බැරියර් දාලා බ්ලොක් කරලා යන්න දෙන්න බෑ කියලා මේව වහගෙන මොන බලයක්ද මේක? කොහෙන්ද මේ බලය ආවේ? අපි කතානායකතුමා හම්බුණා. කතානායකතුමා කිව්වා කිසිම අවසරයක් දීලා නැහැ මේ පාර වහන්න. මේ පාර වහන්න අවසරයක් දෙන්න ඕනේ කතානායකවරයා. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට අවහිරයක් කරන්න පාර්ලිමේන්තුවට අවහිරයක් කරන්න කට්ටියක් එනවා. මේක වහන්න කියන්න ඕනේ කතානායකවරයා. කතානායකවරයා ලිඛිත දැනුම් දීමක් සහ වාචික දැනුම් දීමක් දෙන්නේ නැතුව පොලිස්පතිවරයා සහ රාජගිරිය පොලිසියේ වැලිකඩ පොලිසියේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කරනවා නෙමෙයි වහනවා මේ මාර්ගය. ඉතින් ඒ නිසා මේවා මේ යහපාලන ආණ්ඩුවේ වෙන්න බෑ. මේ වගේ විරෝධතාවලට මුහුණ දෙන්න ඕන. ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට ප්‍රකාශ කරන්න ඕනේ ඔන්න ඔය කටයුතු ටික. මං හිතන්නේ මේ කටයුතු හරියාකාරව. ඒ නිසා මං හිතන්නේ සාගල අමාත්‍යතුමා ඒ වෙලාවේදී මගේ මේ පොලිසිය අසාධාරණේ වෙච්ච හෙරොයින් අල්ලපු ඒ මහත්තුරුන්ට සාධාරණයක් කරේ නැහැ. ඒ මහත්තුරු ස්ථාන මාරු කෙරුවේ අර උසස් වීම් දීලවත් කියලාවත් මම අහන්න ආසාවෙන් හිටියේ. මොකද උසස් වීම් දීලා මාරු කරුවා නම් කමන්නේ කිව්ව හැකි. ඒ කිසි දෙයක් නැතුව හෙරොයින් අල්ලපු පමණින් මාරු කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට සාධාරණයක් උනේ නැහැ. මෙයින් පස්සේ හරි කතා කරන ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඒ ගැනත් අපිට කියනවා නම් අපි කැමති. ඒ නිසා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මූලාසනයේ මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ඔයසුති මීළඟට කරු රුවන් විජේවර්ධන අමාත්‍යතුමා.
ගලු මූලාසනරුවට මන්ත්‍රීතුමනි, මගේ කතාවට පෙර ඊයේ රෑ ගාල්ල දිස්ත්‍රික්කයේ ගින්තොට ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය තරයේ හෙලා දකින බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මම මුළුමනින්ම අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඒ ජාතිවාදය ගැන කරපු කතාව 100%ක් මම එකඟ වෙනවා. මේ රට ජාතින් වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා අනකොටාගෙන මේ රට ඉදිරියට ගෙන යන්නට බෑ. අපි දැන්වත් ශ්‍රී ලාංකිකයන් හැටියට එකමුතු වෙලා මේ ජාතිවාදය, බෙදුම්වාදය, අන්තවාදය මුළු මනින්ම මේ රටෙන් තුරන් කරන්න අවශ්‍යයි. නැත්තම් අපිට කවදාකවත් මේ රට ගොඩනගා ගන්න බැරි වෙනවා. මේ ජාතිවාදය නිසා, බෙදුම්වාදය නිසා අපි අවුරුදු 30කට ආසන්න කාලයක් අපි යුද්ධයක් මේ රටේ ඇති වෙලා, ඒ වගේම දහස් සංඛ්‍යාත අහිංසක ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. ශ්‍රී ලංකාවවට අනිකුත් ආසියානු රටවල් ආර්ථික වශයෙන් දියුණු වෙලා ඉදිරියට යනකොට අපි ක්‍රමක්‍රමයෙන් පසුබැස්සා. දැන් අපිට හොඳම අවස්ථාවක් තියෙන්නේ. දැන් සාමය ලැබිලා තියෙන්නේ. මේ සාමයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නට ඕනේ. ඒ නිසා අපි සියලු දෙනාම ජාතීන් අතර බෙදෙන්නේ නැතුව අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්නටත්, මේ රට ඉදිරියට ගෙන යන්නටත් අපි උනන්දු වෙලා වැඩ කරන්න ඕනේ. මං හිතන්නේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට, මහජන නියෝජිතයන් හැටියට මේ පාර්ලිමේන්තුවේ අපි පක්ෂ වශයෙන් දේශපාලන මොන මතවාදාන්තරේ තිබ්බටත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ අන්තවාදය, මේ ජාතිවාදය, බෙදුම්වාදය මේ රටින් තුරන් කරන්නට අපි සියලු දෙනාම අත්වල් බැඳගෙන වැඩ කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස. එතකොට තමයි අපිට ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. මුළු රටටම අපි පාර්ලිමේන්තුවෙන් ආදර්ශයක් දෙන්න පුළුවන්. එතකොට තමයි මේ රට සංවර්ධනය වෙන්නේ. මේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස අරගෙන DS සේනායක, මහාමාන්‍ය DS සේනායක මැතිතුමාත්, ඒ වගේම ඒ කාලේ හිටපු ජාතික නායකයන්, ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බේ මේ රටේ සියලුම ජාතීන් එකතු කරගෙන ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට ඉදිරියට ගෙන යන්නට. ඉතින් දැන්වත් අපි එකතු වෙලා ඒ DS සේනායක මැතිතුමාගේ ඒ සිහින සැබෑ කරන්නට අපි වැඩ කරන්න ඕනේ කියන මතයයි මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඒ කියමින් කරු මූලාසනවල මන්ත්‍රීතුමා, මම අද බෙහෙවින්ම සතුටු වෙනවා අද අයවැයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂ්‍ය සාකච්ඡා කිරීමේ අවස්ථාවේදී මටත් වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳව, විශේෂයෙන්ම අපේ මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. මෙවර එතුමාගේ අයවැය මන් දකින්නේ මේ ලංකාවේ ඉදිරි ගමන ඉලක්ක කරන, ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන සෑම අංශයක් දිහා එතුමාගේ අවධානය යොමු කරලා මේ සැමටම ප්‍රතිලාභ බෙදෙන විදිහට තමයි මේ අයවැය එතුමා ඉදිරිපත් කළ තියෙන. ඉතින් ඒ පිළිබඳ විශේෂයෙන්ම අපේ මංගල සමරවීර ඇමතිතුමාට මගේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කරන්නටත් පෙර මං හිතන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක ඒ පැනූ බදු අඩු කළා, මිල අඩු කළා මේ රටේ ජනතාවට සහන ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා හරි ආර්ථික කළමනාකරණයකින් තවත් මේ රටේ මහජනතාවට අපිට සහන ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කරු මන්ත්‍රීතුමනි, මේ අයවැයේදී අපේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මං හිතන්නේ විශාල ප්‍රතිපාදනයක් අපේ මුදල් ඇමතිතුමා අපිට ලබා දීලා තියෙනවා. ගිය අවුරුද්දටත් වඩා විශාල ප්‍රතිපාදනයක් මේ අවුරුද්දේ, මේ ලබන අවුරුද්දේ, මේ 2018ට අපේ මුදල් ඇමතිතුමා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳව අද අපි නොයෙක් අදහස් ප්‍රකාශ කරුවා මේ මන්ත්‍රීවරු, විශේෂයෙන්ම මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා. මං හිතන්නේ එතුමා ඉතින් අවුරුදු ගානක් තිස්සේ, අවුරුදු 3ක් තිස්සේ මං හිතන්නේ 2015 එතුමාලා පරාජය වුණ කාලේ ඉඳන්ම තාමත් ඒ අර මේ රටේ ජාතික ආරක්ෂාව දැන් බිඳ වැටිලා තියෙන්නේ, ජාතික ආරක්ෂාව අනුතරේ තියෙන කියලා ඔය හඬමයි හැමදාම ගෙනියන්නේ. රට පුරාම ගිහිල්ලා හැම තැනම කියන්නේ ඕකයි. දැන් අවුරුදු 3ක් තිස්සේ අපි බලන් ඉන්නවා මේ රටේ ජාතික ආරක්ෂාවට මොකක් හරි අනුතරක් වෙයි කියලා. තාමත් කිසි දෙයක් උන්නේ නැහැ. එතුමා හැමදාම මිනිසුන්ව බය කරන්නේ ඔන්න ඔය කතාව කියලා. රට දෙකට කඩනවා, ජාතික ආරක්ෂාව වැටෙනවා, මෙන්න මේ කතාව තමයි හැමදාම කියන්නේ. නමුත් අපේ මේ විෂයභාර ඇමති කරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ, එතුමත් අපිට නායකත්වය දීලා තියෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න. එතුමාගේ එතුමාගේ ඒ නායකත්වෙන් අපේ ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුත් අපි සියලු දෙනාම මේ රටේ ජාතික ආරක්ෂාව තවත් ශක්තිමත් කරන්න අපි කැපවී සිටින බව මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. ඉතින් ඇත්තම විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ කතාවේ එතුමාත් කිව්වා දැන් මේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා, උතුරේ දැන් ඉරණ මඩු කඳුරොත් අපි ඉවත් කෙරුවා කියලා. ඇත්තම එතුමාට කවුද දන්නේ මේ තොරතුරු දීලා තියෙන්නේ? ඉරණ මඩු කඳුර අපි ඉවත් කළා නැහැ. ඉරණ මඩු කඳුරේ තියෙන බංගලාවක් ඒක ප්‍රතිසංස්කරණය කළා ආපෝ මේ වාරි මාර්ග අමාත්‍යංශයට අපි යොදා හමුදාවෙන් දීලා තියෙනවා. එච්චරයි කළා තියෙන්නේ. දැන් කියන්නේ මේ කඳුරක් නෝ ඉවත් කළා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා උතුරේ. කිසි දෙයක් එහෙම කළා නැහැ. ඉතින් එතුමාකින් අහන්න ඕනේ, එතුමා දැන් කියන අපිට චෝදනා කරනවානේ කඳුරු ඉවත් කරනවා කියලා. ඉතින් ඒ කාලේ කොළඹ අපේ යුද හමුදාවේ මූලස්ථානය ඉවත් කරුවේ කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාලා එදා ගත්තේ තීරණය නිසා අද කොළඹ දිස්ත්‍රික්කයේ යුද හමුදාව සීසී කඩ වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට මූලස්ථානයක් නැහැ. ඒගොල්ලන්ගේ මූලස්ථානයේ ඉඩම් ටික ඔක්කොම චීන සමාගම ශැංග්‍රිලා සමාගම වික්කා. මුළු මනින්ම ඊඩම වික්කා. දැන් ඇත්තෙන්ම අපිට මේ යුද හමුදා මූලස්ථානය විතරක් නෙවෙයි. දැන් මමත් හැමදාම ආරක්ෂක අමාත්‍යංශයට යනකොට නිකන් යාළට යනවා වගේ. පාරකුත් නැහැ හරියට. හැමතැනින්ම බට දාලා දැන් අපිටත් ළඟදී එතනින් ඉවත් වෙලා යන්න වෙනවා. අපිටත් එතන ඉන්න බෑ. අපි හිර වෙලා ඉන්නේ දැන් වටේටම ශැංග්‍රිලා. ඉතින් එතුමා අපිට චෝදනා කෙරුවට ලංකාවේ කොළඹ මේ කොළඹ දිස්ත්‍රික්කයේ තිබ්බේ මේ යුද හමුදා මූලස්ථානය එතුමාලගේ කාලේ තමයි ඉවත් කෙරුවේ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි,
එමත්තුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
මං හිතන්නේ අපේ නලින් බාණ්ඩාර මන්ත්‍රීතුමාගේ විනාඩි 5ක්වත් අපිට ගන්නට වෙනවා. එවාගෙම ගරු මන්ත්‍රීතුමනි,
නලින් මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි. ඔබතුමාට වෙන කවුරු කතික මහත්මයෙක්ගෙන්?
හොඳයි, මට තව විනාඩි 5ක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. එවාගෙම එතුමාලා එදා තීරණයක් ගත්තා ත්‍රිවිධ හමුදාව මූලස්ථානයක් හැටියට බත්තර මුල්ලේ ගොඩ නැගිල්ලක් හදන්න. ඒ ගොඩ නැගිල්ලෙත් අපි කවදාත් මං හිතන්නේ වෙන රටක අපි දකින්න නැහැ එක ගොඩ නැගිල්ලකට ත්‍රිවිධ හමුදාවේ මූලස්ථාන තුනම එක ගොඩ නැගිල්ලකට ගන්න. ඒකත් ලොකු අවධානයක්. ඒ තීරණය ගත්තෙත් හිටපු මේ ආරක්ෂක ලේකම්තුමා. ඉතින් ඇත්තෙන්ම මේ රටේ අවධානයක් තියෙනවා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තිබ්බට ඒගොල්ලන් ගත්තේ තීන්දුව ගැන ඒගොල්ලන් කතා කරන්නේ නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා කියන්නට ඕනේ එතුමාලගේ කාලේ මං හිතනවා ඉතාමත් දරුණු LTT ත්‍රස්තවාදී හිරකරුවන් 11,000ක් මං හිතන්නේ අපේ කටුනායක එයාපෝර්ට් එකටත් බෝම්බ ප්‍රහාර එල්ල කරපු ගුවන්තොරපළට බෝම්බ ප්‍රහාර එල්ල කරපු අයත් සම්බන්ධ 11,000ක් කිසිම නඩුවක් නැතුව නිදහස් කෙරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. ඉතින් අද අපිට කොච්චර චෝදනා එල්ල කෙරුවා තමුන්නාන්සේලා කාලේ කරපු දේවල් ගැන තමුන්නාන්සේලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම මේ නැවක් ගැන කතා කරුවා ගරු මන්ත්‍රීතුමනි, අපේ කාංචන මන්ත්‍රීතුමා මේ එතුමා කිව්වා මේක ප්‍රතික්ෂේප කෙරුවා කියලා. එතුමා කියන්නේ ඒක ඇත්ත. පළවෙනි යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවා. මොකද මන්ත්‍රීතුමනි, රුසියාවෙන් අපිට යෝජනා කෙරුවේ OPV එකක්, ඔෆ්ෂෝ පෙට්‍රල් වෙසල්. ඒක තමයි මිලියන 70කට විතර අපිට යෝජනා කරේ. ඒ OPV එකේ අපිට අවශ්‍ය යුද උපකරණ අපිට තිබ්බේ නැහැ. කිසිම දෙයක් නැතුව තමයි ඒක අපිට ඉදිරිපත් කරුවේ. ඉතින් ඒකට අපේ නාවික හමුදාවේ ඒකට ඒ කාලේ බලලා ඒක ප්‍රතික්ෂේප කරුවා. මොකද ඇත්තටම අපිට ඕනේ තරම් OPVs තියෙනවා. අපිට අවශ්‍ය උනේ ෆ්‍රිගට් එකක්. දැන් ෆ්‍රිගට් එකයි OPV එක ගැන අපි සංසන්දනය කෙරුවොත් ඒක නිකන් මරූටි එකයි BMW එකයි වගේ. ඇත්තන OPV එක තියෙන්නේ වෙරල් බඩ ආරක්ෂා වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිගට් එකක් කියන්නේ ඊටත් වඩා දුරින් මේ ගමන් කරන්න පුළුවන් නෞකාවක්. දැන් ඇත්තනම අපි බැලුවොත් මේ ශ්‍රී ලංකාවේ දකුණේ මුහුදු මායිම අපි තියන්නේ ඔස්ට්‍රේලියාවේ මුහුදු මායිමත් සමග තමයි තියෙන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට මේ 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 මුහුදේ ආරක්ෂා පිළිබඳ බලන්න. නමුත් අපිට තියෙන නෞකා ඒ පැත්තවලට යන්නත් බැහැ. ඉතින් දැන් මේ ෆ්‍රිගට් යා නෞකාව ලබා ගැනීමෙන් අපිට ඒ ප්‍රදේශයත් ඒ ප්‍රදේශයේ මුහුදු ආරක්ෂාව වෙනුවෙන් අපිට ඒක යොමු කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ නෞකාව ගන්නට අපි තීරණය ගත්තේ. නමුත් ඒ තීරණය තාමත් අරන් නැහැ කරු මන්ත්‍රීතුමනි. තාමත් ඒක සාකච්ඡාවෙන් පෙමි පවත්වනවා. දැන් අපි දෙසැම්බර් 31 වෙනිදාට ඉස්සෙල්ලා අපි රුසියානු ඒ සමාගමට ඒ ආණ්ඩුවට අපිට කියන්නට ඕනේ මේක අපි ගන්නවද නැද්ද කියලා. අපි ඒ තීන්දුව දුන්නාන් පස්සේ තමයි අවුරුදු 3කින් පස්සේ තමයි මේ නෞකාව අපිට ලැබෙන්නේ. ඒක අලුත්ම අලුත් නෞකාවක්. අවුරුදු 3ක් යනවා ඒගොල්ලන්ට හදන්න ඒක. ඉතින් අපි ඒ තීන්දුව දුන්නාන් පස්සේ තමයි ඒගොල්ලන් ඒක කරන්නේ. දැනට කැබිනට්ුවේ කැබිනට් එකට ඉදිරිපත් කළා. දැන් ඒක සාකච්ඡා වෙනවා. මේක ඉදිරියේදී අපේ නාවික හමුදාවට ගන්නවද නැද්ද කියන එක. අපි ඇත්තෙන්ම දැන් මේ රටේ යුද්ධය අවසන් වෙලා තියෙනවා. ඉතින් අපි බලන්නට ඕනේ මොකද්ද දැන් අපි ඉදිරියේදී අපි අවධානය කොතනටද ජාතික ආරක්ෂාව කෙරෙහි කොතනටද අපි යොමු කරන්නේ. ඉතින් අපි ගොඩක් සාකච්ඡා කරුවේ දැන් අපි ශ්‍රී ලංකාව දූපතක් නිසා මුහුදෙන් වටවි තිබෙන දූපතක් නිසා අපිට අවශ්‍යයි අපේ නාවික හමුදාව තවත් ශක්තිමත් කරන්න. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් මේ නාවික හමුදාවට අවශ්‍ය මේ නෞකා ටික ලබා දෙන්නට අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සමහර ජාත්‍යන්තර රටවල් වලින් අපිට නෞකා පරිත්‍යාග කරලා තියෙනවා. අපි මට අපිට ආරංචි ඉදිරියේදී ඇමරිකාවෙනුත් කටර් කියන නෞකාවක් ලබා දෙන්නට ඒගොල්ලන් තීන්දුවක් අරන් තිබෙනවා. මං හිතන්නේ දේශපාල කොංග්‍රසයෙන් ඒගොල්ලන්ට ඒ අනුමැතිය ලැබුණාම ඒගොල්ලන්ට මේ අපිට ලබා දෙන්නට ඒ නෞකාව ලබා දෙන්නට පුළුවන් කියලා අපිට දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් අපිට නෞකා ලැබිලා තියෙනවා. චීනෙන් ඒ වගේම බෙරල් බඩ ආරක්ෂා වෙනුවෙන් ජපානයෙන් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ ගැන අපි කවුරුත් සතුටු වෙන්නට ඕනේ. අද අධිකරු
ජනරල් මිනිස්ටර් ප්ලීස් වයින්ඩ් අප්.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ දුන්න නායකත්වය නිසා තමයි අද ජාත්‍යන්තර වශයෙන් සෑම රටක්ම අපිත් එක්ක තවත් සම්බන්ධතා ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා ඇත්තෙන්ම අපිට වැඩ වඩා අපේ ත්‍රිවිධ හමුදාවට වැඩි වඩා අවස්ථා ලැබිලා තියෙනවා. දැන් සාමසාධක හමුදාවක් වශයෙන් මාලි රටට යවන්නට අපි දැන් මේ අවුරුද්දේ 200ක් අපේ සොල්දාදුවන් 200ක් මාලි රටට සාමසාධක හමුදා වශයෙන් යවනවා. ඉදිරියේදී මං හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට ඒ 200 තවත් 600ක් අපි මාලි රාජ්‍යයට යවන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේකෙන් විශාල විදේශ විනිමයක් අපේ ලංකාවට ලැබෙනවා. ඊට අමතරව මේ සොල්දාදුවන්ටත් ඉතාමත් හොඳ වැටුපක් ලැබෙනවා.
ප්ලීස් වයින්ඩ් අප් අනුර්
මිස්. මේ කියමින් මම තවත් කරුණු කාරණා ගණනාවක් කියන්නටත් අවශ්‍යයි. නමුත් කාල වේලාව නැති නිසා මේ අවස්ථාවේදී අපේ ත්‍රිවිධ හමුදාවට හමුදාපතිවරුන්ටත් ඒ වගේම අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරමින් අතිගරු ජනාධිපතිතුමාටත් මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන සෝපේ අවසන්
කරනවා.